සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස.
ඔස්ට්‍රේලියාවේදී රචිත සිංහල පත පොත පිළිබඳව අවධානයට ලක් කරන අපේ සම්භාෂණය සාහිත්‍ය සම්භාෂණ මාස දෙකකට වතාවක් අපි ඔබට රැගෙනවා. ඉතින් අවසාන වතාවට අපි ඔබ හමුවුණේ ජූනි මාසයේදී. ඉන් අනතුරුව නැවත වතාවක් ඔබ හමුවෙන්නේ මේ මාසේ අගෝස්තු මාසේ. අපි අද දවසේදීත් ඔස්ට්‍රේලියාවේ සිටින තවත් ලේඛිකාවකගේ කෘතියක් පිළිබඳව අවධානයට ලක් කරන්න සූදානම්. ඇය මෙල්බන් වාසී ලේඛිකාවක්, ශ්‍රී ලංකාවේ සම්මානනීය ලේඛිකාවක්, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද ලේඛිකාවක්. ඒ වගේම ඇගේ ඇතැම් කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත කෘති බවටත් පත් වෙලා තිබුණා. ඇය පිළිබඳව අපි මීට කලිනුත් මේ විශේෂාංගයෙන් කතා බහ කළා. ඇගේ පොකුරු මල් වේදිය කියන පරිවර්තන නවකතාව සහ ස්වතන්ත්‍ර නවකතාව හිමකැට සෝපානය කියන නවකතාව ගිය වසරෙත් ඊට කලින් වසරෙත්. ඇය තමයි ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ. අයිබෝන් ඔබට ස්වර්ණකාන්ති.
අයිබෝන් දිලුක්චි.
ඔව්, සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට මේ ග්‍රන්ථය පිළිබඳව විවරණයට මෙල්බන් වාසී අපේ හිතවත් ලේඛක ජගත් ජේද්‍රසිංහ අද දවසේදී සම්බන්ධ වෙලා ඉන්නවා. අයිබෝන් ජගත්.
අයිබෝන් දිලුක්චි.
හොඳයි, අද දවසේදී අපි සාකච්ඡාවට ලක් කරන ස්වර්ණකාන්තිගේ මොනරදැල කියන කෘතිය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නම්. මේක පරිවර්තන නවකතාවක්. මේකේ මුල් කතුවරයා විදිහට හඳුන්වන්නට පුළුවන් විලියම් සමර්සෙට් මෝම් ක්‍රිස්තු වර්ෂ 1874 දී ප්‍රංශයේ උපත ලැබපු ලේඛකෙක්. ඔහුගේ මව්බස ප්‍රංශ භාෂාව. සාහිත්‍ය හැදෑරුවේ ජර්මනි හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලයේ. ඊට පස්සේ වෛද්‍ය විද්‍යාව හදාරලා වෛද්‍යවරයෙකු විදිහට ඔහු කලක් කටයුතු කළා. ඉන් අනතුරුව ඔහුගේ ජීවිතයේ අපිට දකින්නට ලැබෙන තවත් නිර්මාණශීලී පාර්ශ්වයක් තමයි මේ ලේඛන කලාව. පසුකාලීනව ඔහු ජගත් සම්මානයට පාත්‍ර වුණා ඉංග්‍රීසි ලේඛකයෙකු වශයෙන්. 1965 දී ඔහු මේ යන විට බොහෝ සම්මාන සහ ගෞරව උපාධි ඔහු වෙත පිරිනමලා තිබුණ මේ ලේඛන කලාව සහ ඔහුගේ වෘත්තිය සම්බන්ධව. දැන් ඔහුගේ ද පේන්ටඩ් වේල් කියන මේ නවකතාව තමයි ස්වර්ණකාන්ති රාජපක්ෂ මොනරදැල නමින් පරිවර්තනය කරලා ඔබ අතට පත් කරලා තියෙන්නේ. හොඳයි, එහෙමනම් දැන් අපි මේ මොනරදැල කියන කෘතිය කොයි වගේ පරිවර්තන කෘතියක්ද කියන දලාදහස ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා මුලින්ම. මොකද ඔබ බොහෝ විට මේ ග්‍රන්ථය කියවපු නැති කෙනෙක් නිසා ඒ පිළිබඳව දල චිත්‍රණයක් ලබා දීම වැදගත් වෙනවා. ජගත්, මම ඒ සඳහා ඔබට ආරාධනා කරනවා.
ස්වර්ණකාන්තිගේ මේ මොනරදැල කියන පොතට එනකොට ඇගේ පරිවර්තනය පිළිබඳ, ඇගේ හසල දැනුම පිළිබඳව අපිට කතා කරන්නට දෙයක් ඉතුරු වෙන්නේ නැති තරම්. මොකද ඒ තරම් විශාල අත්දැකීම් සම්භාරයක් ඇය සතුව තිබෙනවා. නමුත් මොනරදැල්ල කියන පොත නැවත කියවනකොට, මේ පොත කියවා බලනකොට අපට පෙනියන දෙයක් තමයි ස්වර්ණකාන්ති කොයිතරම් පරිවර්තන කාර්යය ඉදිරියට යමින් තිබෙනවාද කියන කාරණය. මේ කතාව සිංහලට හැරවීමේදී ස්වර්ණකාන්ති කොයිතරම් දක්ෂතාවක් නැත්නම් කොයිතරම් කුසලතාවක් පෙන්වා තිබෙනවද කියන කාරණය තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
ඔව්, මේ නමේම තියෙන හරිම ආකර්ෂණීයත්වයක්. විලියම් සමර්සෙට් මෝම්ගේ ද පේන්ටඩ් වේල් කියන කෘතිය මොනරදැල විදිහට සිංහලයට පරිවර්තනය කරන්නේ නම යොදන්න හිතුවේයි ස්වර්ණකාන්ති, අපි ඒකත් දැනගන්න කැමතියි.
ඇත්තෙන්ම මේ කෘතියට නම ද පේන්ටඩ් වේල් කියලා දාලා තියෙන්නේ ෂෙලි කියන කවියාගේ කාව්‍යමය කෘතියකින් උපුටාගත සටහනක් තමයි එක. එතකොට මේ මාතෘකාවෙන් හැඟවෙන්නේ, අපි සරල භාෂාවෙන් කියනවා නම් අපි පාට කණ්ණාඩි දාගෙන ජීවිතය දිහා බලනවා කියන එක. ඉතින් මම හිතුවා මේ කතන්දරේ අඩංගු වෙන්නේ ඉහළ පෙළැන්තිය මේගොල්ලන් සුදු ජාතිකයෝ අධිරාජ්‍යවාදී යුගයේ ඇවිල්ලා සිවිල් නිලධාරීන් වගේ ඉහළ පෙළැන්තියේ කටයුතු කරේ. සාමාන්‍ය ජනතාවත් එක්ක ඒගොල්ලන් ගැටුනේ නැහැ, සාමාන්‍ය ජනතාවගේ හැඟුම් අවබෝධ කරේ නැහැ. ඉතින් ඒගොල්ල එහිඳා ඒගොල්ලන් වෙනම පෙළැන්තියක් විදියට හැසුරුණේ. ඒගොල්ලන්ගේ සමාජ ශාලා, ඒගොල්ලන්ගේ සම්භාෂණ මේ වගේ පෙළැන්තියක්. එතකොට ඒ ඉහළ පෙළැන්තිය කියන එක මට අඟවන්නත් ඕන වුණා. ඒ වගේම මට අඟවන්න ඕන වුණා මෙතන අසම්මත ආදරයක් ගැන කතාවක් තියෙන්නේ. ඒ අසම්මත ආදරේ ඒ විවාහක තරුණිය ආකර්ෂණය වෙනවා විවාහක තරුණියක එක්ක. ඒ ආකර්ෂණය වෙන්නේ පැහැදිලිවම එයාගේ තියෙන බාහිර රූප ලක්ෂණයට. මේ තරුණියට ඉතාම උගත්, ඉතාම එයාට තදින් ආදරය කරන ස්වාමි පුරුෂයෙක් හිටියා. නමුත් එයා ඒ තරම් හොඳ පෙනුමක් බාහිරව තිබුණේ නැති කෙනෙක්. ඉතින් මං හිතුවා අපි සාමාන්‍යයෙන් මොනරක් කියලා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ බොහොම උඩඟු බව, මාන්නය, ලස්සන, ඒ ඔක්කොම ආකර්ෂණීය දේවලුත් එක්ක මුසු වෙච්ච තත්වයක් එතන තිබුණේ. ඉතින් එයාගේ දැලට තමයි මේ කාන්තාව අහු වුණේ. ඉතින් ඒක හින්දා මම පාවිච්චි කරා
ඔව්, අර ආකර්ෂණීය පුද්ගලයා තමයි මේ යටත් විජිත මේ ලේකම්වරයා විදිහට හොංකොංග වලට පැමිණෙන චාලි ටවුන්සෙට්. මේ කඩවසම් පුරුෂයාට ප්‍රේම කරපු මේ මායා දලක වෙල්ල හිටිය මේ තරුණ කාන්තාව තමයි කිටි. ඇයට තදින් ආදරය කරපු ඇගේ සැමියා තමයි වෝල්ටර්. ඉතින් මේ තුන්දෙනා අතර බෙදී යන මේ ප්‍රේමණීය අවස්ථාවන්, ප්‍රේමය පිළිබඳව වන සංකල්ප, හැඟීම්, ප්‍රේමය විනිවිදයා, මේ හැම එකක්ම විවිධාකාර ස්වරූපෙන් මේ ඔබගේ පරිවර්තන කෘතිය හරහා දිව යනවා. දැන් අපි සාමාන්‍යයෙන් ජගත් ගත්තොත් එහෙම පරිවර්තන කෘතියක අපි මුල් කෘතිය පිළිබඳව සැලකිලිමත් වෙනවා, මුල් කෘතියේ තියෙන රසයම ලැබෙනවද කියලා. දැන් අපිට මුල් කෘතිය කියවන්න අවස්ථාවක් ලැබුණේ නැති වුණත් සාමාන්‍යයෙන් පරිවර්තන කෘතියක අන්තර්ගත ඒ න්‍යායන් ආකෘතීන් අනුව ගත්තහම ස්වර්ණකාන්ති කොතනද මේ මොනර දලත් එක්ක ඉන්නේ?
ඇත්තටම අපි කතා කළ යුතු දෙයක් තමයි පරිවර්තන කෘතියක් ගැන කතා කරනකොට මේ පරිවර්තන කෘතියේ මුල් කෘතියට සාධාරණීකරණය කළ තියෙනවද කියන කාරණේ.
ඇත්තටම
ඒ කාරණේ ගැන කතා කරන්න නම් මුල් කෘතිය අපි ළඟ තියෙන්නට ඕනේ. ඉතින් බොහෝ විට අපි මේ පරිවර්තන කෘතිය ගැන කතා කරනකොට අපිට මුල් කෘතිය දකින්නට ලැබෙන්නේ නැහැ.
අපිට
ලැබෙන්නේ පරිවර්තනය කරන ලද කෘතිය. එතකොට මේ පරිවර්තන කරන ලද කෘතිය තුල ඉඳගෙන අපි බලනවා මේක කොච්චර සාධාරණ ලෙස පරිවර්තනය වෙලා තිබෙනවද කියලා. එතෙන්දී අපිට කාරණා කීපයක් කල්පනා කරන්නට පුළුවන්. එක කාරණයක් තමයි මේ කෘතිය කොතරම් සුමට ලෙස අපේ භාෂාවට අරගෙන තියෙනවද කියන කාරණය. නැත්තම් අපිට කතා කරනකොට අපිට කියවනකොට මේ පොත කොච්චර සුමට ලෙස දැනෙනවද කියන කාරණය. සමහර පොත් තියෙනවා පරිවර්තිත කෘති අපිට කියවන්න හරි අමාරුයි. මොකද ඒවයි භාෂාව හරිම රළුයි. අපේ භාෂාවට අරන් තිබ්බට ඒවා සුමට ලෙස කෙරිලා නැහැ. නමුත් ස්වර්ණකාන්තේ අතින් අති දක්ෂ ලෙස මේව පරිවර්තනය කරනවා. ඔබට උදාහරණයක් පෙන්නන්නම්. මේ පොතේ 230 වෙනි පිටුවේ ස්වර්ණකාන්තිගේ ඡේදයක් මම කියවන්නට කැමතියි. මේ බලන ඒ සිංහලෙන් ලියා තිබෙන හැටි. සංගීත සම්ධනියක සංකීර්ණ වූ රාගතාල ඇසුරින් උච්චස්වරය කරා නැගෙන සංගීත ඛණ්ඩයක ප්‍රමුදිත රාවයක් මෙන් එකම එක සිතවිල්ලක් ඇගේ හද පුරා නොකඩවා වාදනය විය. පසු වී යන වෙල් කුඹුරු වලට එකී දැකුම් කළු සෞන්දර්යාත්මක බව ආරෝපණය කරන ලද්දේ එම සිතවිල්ල මගින්ය. අපි දන්නවා මුල් කෘතියේ මේක මේ විදිහට තියෙන විදිහක් නැහැ. මේ ඇගේ වචන මේ ඈ සිංහලට හරවන හැටි. එතකොට ඒ අතින් ස්වර්ණකාන්ති පෙන්වන දක්ෂතාව ඉතා විශාලයි. ඉතින් ওই කාර්යය ගැන අපි කැමති වැඩි වැඩියෙන් ස්වර්ණකාන්ති එක සාකච්ඡා කරන්නට. පරිවර්තිත කෘතියක් සිංහලට හැරුණාට පස්සේ අපි එය කෙසේ අගය කළ යුතුද කියන කාරණය. වැදගත්ම කාර්යය තමයි සිංහල භාෂාවේ ව්‍යාකරණ නීති රීති නොබිඳ මේ පරිවර්තනය කර තිබේද කියන කාරණේ. මා දැක තිබෙනවා ඉතා හොඳ විශාල ලෙස ගේමට ලක් වෙච්ච පරිවර්තිත කෘති තියෙනවා. අන්ති සිංහල භාෂාව ඉතාම පහළ තත්ත්වයේ තියෙන ඒවා ඉතා විශාල ලෙස විකිණෙනවා. නමුත් ස්වර්ණකාන්තික කෘති අපි එච්චර මේ තත්ත්වයක් දකින්නේ නැහැ. මොකද ඇයට සිංහල භාෂාව පිළිබඳව මනා දැනුමක් තිබෙන නිසා.
ඔව්, අර මේ ඔබ සඳහන් කරපු අර ආකර්ෂණීය වාක්‍ය කීපේ හරිම වැදගත්. මොකද ඒවා සිංහල අපිට දැනෙන හැඟීම්. එතකොට ඔබ මේ සමර්සෙට් මෝම්ගේ මේ කෘතිය සිංහලකරණයට ලක් කරන්න සමහර තැන්වලදී උත්සාහ කළාද? අපේ පාඨකයන්ට වැඩිපුර සමීපතාවක් ඇති කරන්න මොකද ඔබ කළේ?
ඔව්, ඒක හරි කාව්‍යමය ගතිය තියෙනවා. එතකොට විශ්වසනීය බව තියෙනවා, සාධාරණත්වයක් තියෙනවා. ඒ සියරම දේවල් ඉෂ්ට කරන්න මේක ඔක්කොම එක්තැන් කරන්න ඕන. එහෙම නැතුව කරන්න බෑ. මං හිතන්නේ ඉතින් දැන් මම සතත අභ්‍යාසයේ හින්දා වෙන්නේ නැති මට ඉතින් ඒක ඔළුවට එනවා මෙහෙම කරගෙන යන්න ගියාම.
සතත අභ්‍යාසය කියලා හොඳ අපිට පුරුදු වචනයක් කිව්වා ජගත්. මං ජගත් ඉතාම කැමති වචනයක් ඕක. ජගත් අතට මේ පරිවර්තන කෘතිවලදී සතත අභ්‍යාසය කොහොමද උපයෝගී කරගන්න අපේ ලේඛකය?
ඔව්, ඇත්තටම සතත අභ්‍යාසයේ වශයෙන් අය මේදී හඳුනන්නේ අය නොකඩවම පරිවර්තනය කරනවා. මම වෙලාවකට කියන සර්ණකාන්ති යන්ත්‍රයක් වගේ පරිවර්තනය කරමින් ඉන්නවා කියලා නොකඩවම අය ලියමින් ඉන්නේ. ඉතින් ඒ ලියවිල්ල තමයි මේ අපේ පොතේ මේ විදිහට දකින්නට ලැබෙන්නේ. මෙතරම් සුමට ලෙස, මෙතරම් සුගම ලෙස මේ පරිවර්තන කෙරෙන්නේ ඈ ඒ පරිවර්තන කරලා ඈ ලබා තිබෙන අභ්‍යාසය නිසායි.
හොඳයි, දැන් එතකොට ස්වර්ණකාන්ත අපි ගත්තොත් එහෙම ඔබේ පරිවර්තන කෘති රාශියක් තියෙනවා. ඔබ මං හිතන්නේ ඔබ අතින් වඩාත් නිර්මාණය වෙලා තියෙන පරිවර්තන කෘති ගණනාවක් තියෙනවා. ඒ අතරින් අපි පොකුරුමල් වීදියේ කෘතිය තමයි මීට කලින් අවධානයට ලක් කළේ. බොහෝ කාලයකට කලින් වසර 2013 මේ ඔස්ට්‍රේලියාවේ සිටින ලේඛකයන් පිළිබඳව අපි මේ වැඩසටහන ආරම්භ කරපු මුල් අවධියේදී ජගත්. ඊට පස්සේ අපි ගිය අවුරුද්දේදී ඔබේ ස්වතන්ත්‍ර නිර්මාණයක් හිමකට සෝපානය පිළිබඳව කතා බහ කළා. එතකොට මං එතනදී දැක්කා ඔබේ භාෂා ශෛලිය ටිකක් වෙනස්. නමුත් මේ මොනර දැල පරිවර්තනය කිරීමේදී ඔබ ඊට වඩා වෙනස් ආහාරක් අනුගමනය කළා තියෙනවාදෝ කියලා මගේ පෞද්ගලික හැඟීම. ඔබේ වාක්‍ය රටාව, ඔබ අදහස් ප්‍රකාශනයේදී දක්වලා තියෙන විවිධත්වය අනුව ඔබ ඇත්තට මේ වගේ මේ කෘතියෙන් කෘතිය වෙනස් වෙන ශෛලියක් අනුගමනය කරනවද? මොකක්ද ඔබේ ආකෘතිය?
ඒක අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕන. මොකද මම පරිවර්තනයට යොදා ගන්න ලේඛකයාගේ රචනා ශෛලිය, එයාගේ කතාව, ඒ කතාවේ දිව්‍යන යුගය, මේ සියලු දේවත් එක්ක කල්පනා කරලා බලලා තමයි ඒ ශෛලියට මම පිවිසෙන්නේ. එතකොට එහෙම තමයි. දැන් හිමකට සෝම්පානේ බැලුවොත් ඒක සරල කතන්දරයක්, ඒක විශාල සාහිත්‍ය කෘතියක්, සම්භාව්‍ය කෘතියක් විදියට නෙමෙයි මම දකින්නේ. නමුත් ඒක මම වෙනම ආරක ගියා. ඒක සංචාරක කතාවක්. ඉතින් ඒකයි වෙන සම්භාව්‍ය කතාවකට යන විදියයි විලාසයයි වෙනස්.
ඔව්, දැන් ඔබ මේ කෘතීන් තෝරා ගැනීමේදී පරිවර්තන කාර්යය සඳහා යම් කිසි වූ විශේෂත්වයක් දක්වනවාද තෝරා ගැනීමේ කාර්යයේදී?
තෝරා ගැනීමේදී ඇත්තටම මගේ හිත ඇදිලා යන්න ඕනේ, ආකර්ෂණය වෙන්න ඕනේ, මං ඒකට බැඳෙන්න ඕන අව්‍යාජව. එහෙම නැත්නම් මට කොච්චර සල්ලි දුන්නත්, කොච්චර ලොකුම ලොකු විශාල සම්භාව්‍ය කෘතියක් කියලා ඒක ලෝකෙ පිළිගත්තත් මට ඒකට ප්‍රවේශ වෙන්න බැරි නම් මං ඒක කරන්නේ නැහැ.
තමන් ආත්මයෙන්ම බැඳෙන්න ඕනේ.
දැන් ස්වර්ණකාන්ත මේ තෝරගෙන තියෙන මේ සමසෙට් මොම්ගේ මේ කෘතිය තුල දිලෘක්ෂි ඒ බැඳී යන ලක්ෂණ තියෙනවා.
උදාහරණයක් ගත්තොත් මම යහන්නම හිටියේ ස්වර්ණකාන්ත මොකේටද බැඳිලා ගියේ කියලා. අපි ඒවත් දැනගන්න කැමති. ජගත් ස්වර්ණකාන්ත දෙන්නම කියන්නේ. දැන් ඔබ විචාරකෙක් විදිහට ඔබ බැඳිලා ගියේ මොන කාරණාද?
නෑ, උදාහරණයක් ගත්තොත් මේ කතාව එක්තැනක අපූර්ව දෙයක් තියෙනවා. මේ වෝල්ට කියන ක්ෂුද්‍රදීව විශේෂඥයාගේ බිරිඳ වෙනත් පුද්ගලෙක් හා ආදරෙන් බැඳෙනවා. ඔහු ඒක දැනගන්නවා. ඔහුට අවශ්‍ය වෙනවා මේ බිරිඳව ඉවත් කරන්නට. ඔහු සූක්ෂම ලෙස කරන කටයුතු තමයි හොංකොං ප්‍රදේශයේ තියෙන කොලරාව පවතින ප්‍රදේශයකට ඇව ගෙනියන්නට හදනවා. ඔහු බලාපොරොත්තු වෙනවා අනියම් වශයෙන් මේ ප්‍රදේශයේදී අය මිය යාවි කියලා. මොකද මේ යටත් විද්‍යාවේ සමය වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් විශාල දියුණුවක් තිබෙ නැති කාලයක්. කොලරාව වගේ ලෙඩක් හැදුනොත් බොහෝ විට මියන එක තමයි බලාපොරොත්තු වෙන්නට පුළුවන්. එතකොට ඔහු තමන්ගේ බිරිඳව ගෙන යන්නට හදනවා මේ ප්‍රදේශයට. මොකද එයින් ඇය ලෙඩ වෙලා මිය යයි කියන ඔහු බලාපොරොත්තු වෙයි. නමුත් අවසානයේ සිදුවෙන ඊට වඩා වෙනස් දෙයක් මායි කතාව කියන්නට යන්නේ නැහැ ඔබට. ඔබ මේ
කතා රසයට
හානි කරන නිසා. නමුත් මේ වගේ සිදුවීම් හරි සූක්ෂම දේවල්. මේ වගේ සිදුවීම් වෙන්න ඇති ස්වර්ණකාන්තගේ හිතට වදින්නට ඇත්තේ.
ස්වර්ණකාන්තගේ හිතට ඇත්තටම මොකද වැදුනේ?
ඔව්, ඇත්තටම හරි සංවේදී මෙතන. මම හිතනවා අපේ දකින අපේ ඇසුරේ තියෙන හැමෝගෙම පුංචි දේවල් චුට්ට මේ චරිතවල තියෙනවා. වෛද්‍යවරයා වෙන්න පුළුවනි, එතකොට
කිටි වෙන්න පුළුවනි.
ඉතින් ඒ වගේම අර කඩව සම්තරුණයා. ඉතින් අපි හරියට දකිනවා ඒ වගේ හරිම සුලභ දර්ශන සමාජයේ. ඉතින් ඒක හරි අපිට සම්බන්ධ වෙන්න, තේරුම් ගන්න, සංවේදී වෙන්න පහසුයි කියලා මට හිතුණා.
ඔව්, මේ දැන් මේ කතා මේ අන්තර්ගතය අපි බැලුවාම අපි දන්නවා වෙනත් රචකයෙකු මුල් මේ රචකයාගේ හැඟීම් සමුදාය තමයි අපි අපේ කරගෙන තියෙන අපේ භාෂාවට මේ අනුගත වෙමින්. දැන් ජගත් මොකද හිතෙන්නේ දැන් මේ වගේ පරිවර්තන කෘතියක් දැන් අපේ මෙල්බන් වල ඉන්න අපේම කෙනෙක් අතින් මෙහෙම නිර්මාණය වෙලා තියෙන්නේ. ඇගේ මීට කලින් තියෙන කෘතිත් බොහොම උසස් මට්ටමින් අගෙයීමට ලක් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි වූ ලේඛක ලේඛිකාවන් අප සමාජයේ සිටීමත් අපට ආඩම්බරයට කාරණාවක්. ස්වර්ණකාන්තගේ පරිවර්තන ශෛලිය පිළිබඳව ඔබ අගයන්නේ කොහොමද? ඇගේ පරිවර්තන ශෛලිය.
ඇතර මා අගෙන දෙයක් නෝ ඔබ මේ කාරණේ ඉස්සෙල්ලත් කතා කළා දැන් මොහොතකට කලින්. ස්වර්ණකාන්ති මේ හැම පොතකම එකම ඒකාකාර පරිවර්තන ආකෘතියක් අපවත්තාගෙන යන්නේ නැහැ. අපට පැහැදිලිවම පේනවා ඇගේ පරිවර්තන ආකෘතියේ පොතට අනුගත වූ නැත්නම් පොත විසින් ඉල්ලා සිටිනු ලබන ආකෘතිය තමයි ඇය පාවිච්චි කරන්නේ. ඒක විශේෂ කාරණයක්. මොකද ඈ පොත් විශාල ගණක් පරිවර්තනය කර තිබෙනවාය කියලා මේ පොත්වල ඒකාකාරී ගතියක් නැත්නම් ඒකාකාරී පරිවර්තන රටාවක් අපි කොහෙත්ම දකින්නේ නැහැ. පොතෙන් පොතට ඇගේ රටාව වෙනස්. ඒ තමයි ඇගේ දක්ෂකම.
ඔව්, මේ ග්‍රන්ථයේ පුරාම දිව්‍යයන ප්‍රේමය. මේක මේ තුන්කොන් ප්‍රේමයක්. ඒ කියන්නේ සැමියා තදින් ප්‍රේම කරනව බිරිඳට, බිරිඳ ප්‍රේම කරනව වෙන කෙනෙකුට. අවසාන වශයෙන් වෙනත් ප්‍රතිඵලත් සැමියාට අත්විඳින්නට හම්බ වෙනවා. නොසිතූ විරූ ප්‍රතිඵල. දැන් මේ ප්‍රේමය කොහොමද කතාව තුළ ගලා යෑම ස්වර්ණකාන්ති අපේ පාඨකයාට දැනෙන්නට සලස්සලා තියෙන්නේ? මේක තමයි මේ ප්‍රධානතම වස්තු බීජයේ කතාවේ.
ඔව්, ඇත්තටම ඉස්සෙල්ලා දිල්රුක්ෂ කිව්ව වගේ මේ කතාව සමසෙට් මොම්ගේ කතාව. ඒ කතාව තමයි ස්වර්ණකාන්ති අපට මෙතෙන්ට අරගෙන එන්නේ. එතකොට මේ කතාව අපේ භාෂාවෙන් ඉදිරිපත් කරනකොට ඈ පාවිච්චි කරන වචන, ඈ පාවිච්චි කරන යෙදුම්, ඈ පාවිච්චි කරන භාෂා උපක්‍රම, ඒ සියල්ලම අපේ. එතකොට ඒ අපේ උපක්‍රම තුළින් ඈ මේ කතාව අපේ කතාවක් බවට පත් කර තිබෙනවා කියන එක තමයි මගේ හැඟීම.
ස්වර්ණකාන්තිට මොකද හිතෙන්නේ? ඔබ කොහොමද මේ ප්‍රේමය අපේ පාඨකයාට ලබා දෙන්න උත්සාහ කළේ ඔබේ ලේඛන ශෛලිය, ඔබේ ආකෘතීන් හරහා?
ප්‍රේමය කොයි භාෂාවෙන් කතා කරත්
ලස්සනයි,
සුන්දරයි, වේදනාකරයි, සංවේදී, ඒ හැමදේම තියෙනවා. හැබැයි මම තව දෙයක් මට කියන්න බැරි වුණා. මේ චරිතවල තියෙනවා, ප්‍රධාන චරිතවල තියෙනවා වෙනස් වෙන සුළු බවක්. අපේ බෞද්ධ දර්ශනයට අනුව වුණත් අපි දකිනවා අනිස්තිරයි හැමදේම. අන්තිමේදී මේ කිටි තේරුම් ගන්නෙ මේ ජීවිතයේ තියෙන අනිස්තිර බව. මිනිස්යාට කොයිතරම් දුරට වෙනස් වෙන්න පුළුවන්ද? කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා තද්ද බල විදියට බැඳිලා තිබුණු මේ බැම්ම නැති වෙලා යනවා. මම තවත් ආකර්ෂණය වුණා ඒකට. මොකද ඒක අපේ බෞද්ධ දර්ශනයටත් සෑහෙන්න සමීප දෙයක් හින්දා.
ඔව් මේ සාකච්ඡාව අතරතුරේදී මං කෙටි වෙලාවක් යොදා ගන්නවා අපේ මේ වැඩසටහනට තදින් බැඳී සිටින අපේ ශ්‍රාවක පිරිස් වෙත යලිත් වතාවක් මතක් කරන්න. සාහිත්‍ය සම්භාෂණ ගියවර අපේ වැඩසටහනෙන් කතා බහ කරපු කාරණාව පිළිබඳව අපි ගියවර අවධානයට ලක් කළේ මෙල්බර්න් වාසී ලේඛිකා විනීතා විජේරත්න විසින් රචිත අපූරු චාරිකා 1 ශ්‍රී මහබෝධිය සහ අපූරු චාරිකා 2 රුවන්වැලි සෑය කියන ළමා කෘති දෙක පිළිබඳවයි. මේ සාකච්ඡාව අපගේ වෙබ් අඩවියේ තියෙනවා. මේ ළමා කෘති දෙක සම්බන්ධවත් අපි සිදු කරපු සාකච්ඡාවට විශාල ප්‍රතිචාර ලැබුණා. සියලුම දෙනාට බොහොම ස්තුතියි. වෙබ් අඩවියට යන්න www.sbs.com.au/sinhalese. මුල් පිටුවේ ටිකක් පල්ලෙහාට ගියාම SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග කියලා වෙනම තීරුවක් තියෙනවා. මේ තීරුවේ මේ සියලුම සාකච්ඡා ඇතුළත් වෙලා තියෙන්නේ මාසික විශේෂාංග විදිහට. දැන් ස්වර්ණකාන්ති මේ සාකච්ඡාව අහගෙන ඉන්න කෙනෙකුට කුතුහලයක් ඇති වෙනවා. මොකද්ද මේ ප්‍රේම කතා? මොකද්ද මේ පරිවර්තනය? අපිත් ආසයි කියවන්න කියලා. ඊළඟට අපේ ශ්‍රාවක පිරිසට ඇති වෙන ප්‍රශ්නේ තමයි මේ කාරණාත් හිතේ තියාගෙන කොහොමද මේ අපි කතා බහ කරන ග්‍රන්ථය කියවන්නේ කියලා. ඉන් අනතුරුව ඒ සඳහා ප්‍රතිචාරයක් දක්වනවා නම් කොහොමද ඒ පිළිබඳව සම්බන්ධතාව ඇති කරගන්නේ කියලා. ඔබට පුළුවන්ද මේ ග්‍රන්ථය කොහොමද කියවන්නේ, ඒ සඳහා අවස්ථාවක් ලබා ගන්න කියන කාරණාව සම්බන්ධයෙන් අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරන්න?
ඔව්, මන් ළඟ පිටපත් කීපයක් තියෙනවා. ඉතින් ඒක ලබා දෙන්න මට කටයුතු කරන්න පුළුවනි. කවුරු හරි මට ඇමතුමක් දුන්නොත් මගේ දුරකථනය 0270-274-133 පොඩ්ඩක් අමතන්න, මට පිටපත් කීපයක් තියෙනවා, ඒක ලබා දෙන්න පුළුවන්.
ඔව්, ඒ වගේම ග්‍රන්ථය ඔබ යම්කිසි ආකාරයකින් මේ වෙනකොටත් කියවලා තියෙන අයෙක් නම්, එහෙමත් නැත්නම් මේ විවරණය හරහා ඔබතුල යම්කිසි වූ ආකර්ෂණයක් ඇතුණා නම් ග්‍රන්ථය කියවන්න, ඒ පිළිබඳව දැනගන්න ප්‍රතිචාරත් අපිට වැදගත් වෙනවා. ස්වර්ණකාන්තිට කතා බහ කරන්න පුළුවන්, නැත්නම් SBS සිංහල ගුවන් විදුලියේ අපි සාමාන්‍ය දුරකථන අංකය 0939-49-2169 දුරකථන ඇමතුමක් ලබා දුන්නොත් අපි වඩාත් කැමැති ඔබේ අදහසත් දැනගන්න. ජගත්, ඇත්තටම දැන් ස්වර්ණකාන්ති කියලා කියන්නේ මෙල්බර්න් අපේ සමාජයේ සිටින විශාල සම්පතක්. ඇය අපිට පමණක් නෙමෙයි, සමස්ත ඕස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකික ජන ප්‍රජාවට සම්පතක්. ඔබට මොකද හිතෙන්නේ ස්වර්ණකාන්තිගේ මේ ලේඛන කලාවගේ නිර්මාණ හරහා අපේ ඉදිරියට නැගීගෙන එන ඒ පිළිබඳ උනන්දුවක් තියෙන මෙහි සිටින ශ්‍රී ලාංකික ජන ප්‍රජාවට කොයි වගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද?
ඔව්, ඇත්තටම අද ගත්තාම ස්වර්ණකාන්ති රාජපක්ෂ තමයි අපාතර සිටින ප්‍රවීණම ලේඛිකාව. මොකද ඇය මේ වන විට පොත් 30කට වැඩි ගාණක් මුද්‍රණය කරලා තිබෙනවා. මේ ප්‍රවීණත්වය තියෙන ලේඛක ලේඛිකාවන් අපේ අතර හරිම අඩුයි, නැති තරම්. ඇය තමයි පෙරමුණේ ඉන්නේ. ඉතින් ඒ වගේ ලේඛිකාවක් අපාතර ඉන්න එක අතකින් අපේ සමාජයට විශාල ගෞරවයක්, අනෙක් අතින් අපේ සමාජයට විශාල සේවයක්. මොකද ලේඛනයේ යෙදෙන අය බොහොම අඩුයි දිල්රුක්ෂි. මේ ලේඛනයේ යෙදෙන අය තමයි පාඨකයන්ට කියවන්නට දේවල් නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී ඉන්න ඉතා සීමිත පිරිස අතරේ ස්වර්ණකාන්ති පෙරමුණේ ඉන්නවා. ඉතින් එවන් වූ ලේඛිකාවක් අපාතර සිටීම මං හිතන්නේ අපි ලද විශාල භාගයක්.
ඔව්, ඒ වගේම මේ ඇගේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබපු කෘති පිළිබඳවත් කෙටියෙන් මම මතක් කරන්න. කුරුල්ලා සහ තරුමණඩල රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූ කෘතියක්. ඒ වගේම ඇනා කරිනාගේ පරිවර්තනයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුවා. ඒ වගේම දියුගිර කියනගේ පරිවර්තන කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත කෘතියක් බවට පත් වුණා. ඊළඟට ඇගේ පරිවර්තන සහ යෝන් කතා කියන කාණ්ඩයට ඇය සිදු කරපු පරිවර්තනයේ ජවතුරඟ ගොඩගේ සාහිත්‍ය සම්මානය ලබාගත් කෘතියක් බවට පත් වුණා. ඉතින් මේ හරහා ඔබට යම් කිසි දල අවබෝධයක් ලැබෙන්නට ඇති. ඇය පිළිබඳව ඔබ විශාල අවබෝධයකින් හිටියේ නැත්තම් ඇය කවුද කියන කාරණාව පිළිබඳව දැනගන්න. ස්වර්ණකාන්ති, ඔබේ ලේඛන දිවියේ අනාගත මං සලකනු අපි කැමැති දැනගන්න.
මගේ නිර්මාණකාරය කරන එක තමයි ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ. මට පුළුවන් තරම් කල්ලිම් කරන්න ඕන. ඉතින් මම ආසයි තව විවිධ දේවල් ලියන්න. මගේ ස්වතන්ත්‍ර නිර්මාණ කරා යන්නත් මම හරිම කැමතියි. ඒ වගේම වෙනස් විවිධ විෂයන්ට යන්නත් මම කැමතියි. නව කතාවලටම සීමා වෙන්නවට වඩා මම මේ දවස්වල නම් කරන්නේ ලංකාවේ තරුණ නිර්මාණකරුවෙක් ලියලා තිනවා ඉංග්‍රීසියෙන් පොතක්, කැටපල්ට් කියලා. ලංකාවෙන් ආපු තරුණයෙක්. එයා මත්ද්‍රව්‍යවලට යොමු වෙලා ලස්සන පෞල් ජීවිතය සහ එයාගේ වැදගත් රැකියාවක්, එයා ගුරුවරයෙක් විදිහට වැඩ කරපු රැකියාව අහිමි වෙන්න තර්ජනයට මුණපාලා අන්තිමට මේ එයාගේ තියෙන දක්ෂකම හින්දා මේ දෙපාර්තමේන්තුවෙන් එයාට ට්‍රාන්ස්ෆර් කරනවා උළුරු ප්‍රදේශයේ ඇබොරිජින් ගම්මානයකට උගන්නන්න මේ ගම්මානයට ගිහිල්ලා ඒ එකුලන්ගේ තියෙන දක්ෂකම් අයාලේ ගිහිල්ලා නැති වෙලා යන හැටි දැකලා ගැන අනුකම්පා හිතිලා ඇබුරුජින් තරුණ පරපුරත් එක්ක එකතු වෙලා ඒගුලන් ගොඩදාගන්න අනවරත අරගලයක යෙදෙනවා මේ තරුණයා. එතනින් එයා මෙරු කෙනෙක් බවට පත් වෙනවා. එයාගේ දුර්වලකම් අතාරින්න එක උපකාර වෙනවා. දැන් හැමතිස්සෙම අපේ කියනවනේ දැන් මේ අපේ අය ඇවිල්ලා තාම ලංකාව ගැන විතරයි ලියන්නේ, ලංකාවේ සිද්ධි ගැනමයි ලියන්නේ කියලා. ඉතින් මට හරි සතුටු හිතුණා අපේ ළමයෙක් ඇබරිජින් වරු සම්බන්ධයෙන් මේ කරපු නවකතාව බලාපොරොත්තු වෙන මුද්‍රණයෙන් පිට කරන්න. ඒක ගැන තමයි මම මේ දවස්වල නම් එයාට උදව් වෙන්න සිටිනවා.
ඉතාමත්ම හොඳ ආකර්ෂණීය කතාවක් අපිට අහන්නත් සතුටුයි. එහෙමනම් අද සාකච්ඡාව නිමා කරන්න ජගත් මං ඔබට අවස්ථාව ලබා දෙනවා. විලියම් සමර්සෙට් මෝම් විසින් රචිත ද පේන්ටඩ් වේල් කියන නවකතාව මොනරදැල නමින් ස්වර්ණකාන්ති රාජපක්ෂ අතින් පරිවර්තනයට ලක්ුණ. මේ කෘතිය කියවීමෙන් මොන වගේ රසයක් අපේ පාඨක ජනතාවට ඇති කරගත හැකිද? ඒ පිළිබඳව පොඩි හැඟීමක්?
ඇත්තටම පරිවර්තන කෘති කියවීමෙන් අපි ලබන්නේ යම්කිසි ප්‍රමිතිකරණයක් කියලා මට වෙලාවකට හිතෙනවා. අපේ සාහිත්‍යයත්, අපේ සිංහල සාහිත්‍යය, විශ්ව සාහිත්‍යය කොතනද තියෙන්නේ කියන කාරණේ. එතකොට මේක සංසන්දනයක් කරන්නට නම් අපි විශ්ව සාහිත්‍යයේ තිබෙන කෘති සමග අපේ කෘති සංසන්දනයක් කරන්නට ඕනි. ඉතින් මේ සඳහා ලැබෙන හොඳම අවස්ථාවක් තමයි විශ්ව සාහිත්‍ය කෘති අපේ භාෂාවට පරිවර්තනය වීම. ඒ අර්ථයෙන් ගත්තහම මේ ස්වර්ණකාන්ත විසින් කරනු ලැබෙමින් සිටින්නේ ඉතා විශාල කාර්යයක්. ඉතින් මේ තුළින් මම හිතන්නේ අපේ පාඨකයාට වන සේවය අතිවිශාලයි.
ජගත් ඔබ කිව කාරණය සමගින් අපි ලබන මාසයේ අවසාන අඟහරුවාද හමු වෙන විශ්ව සාහිත්‍යයේ සිංහල පේ සටහන් විශේෂංගය යටතේ විශ්ව සාහිත්‍යයට ගිය අපේ සිංහල කතුවරුන්ගේ නිර්මාණ, ඒ හරහා සිංහල සාහිත්‍යයට කොයි වගේ ආභාසයක්ද ලැබුණේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන අපි ලබන මාසයේ අවසාන අඟහරුවාද හමු වෙමු මෙල්බන් වාසි අපේ තරුණ ලේඛිකාව දිලිනීරීවල සමගින්. අද වැඩසටහනට සම්බන්ධ වුණු සම්මානනීය ලේඛිකාව ස්වර්ණකාන්ති රාජපක්ෂ, ඒ වගේම අපේ ආදරණීය හිතවත් ලේඛක ජගත් ජේදරිසිංහ, ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි කියලා මම සමුදෙනවා. ආයිබෝවන්.
ආයිබෝවන් ජගත් සහ දිලෘක්ෂි.
සාහිත්‍ය සම්භාෂණ. පුතපත දෙස හෙළන විමසුම් මැසේජ්.